ප්‍රශ්නාංක 6 ගරු චමින්ද විජේසිරි මහත්මයා අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන මත්තුමගෙන් ඇසීමට.
අයිඩි ප්‍රශ්නේ අහනවා ගරු නියෝජක කතානායක.
ගරු නියෝජක කතානායකතුමනි චමින්ද විජේසිරි මහත්මයාගේ අයන්න 1.19 කි එම කුණුකරු පවතින ස්ථානවල නම් කවරේද 19ක් තියෙනවා මන්තුමා කියන්න සභාගත කරන්නද?
කරමතුමා සභාගත කරා නම් හොඳයි. කාලේ දැන් තාම ප්‍රශ්න 6යි විසඳලා
තියෙනවා. ඒ වගේම වනාන්තර ආශ්‍රිතව පවතින කුණුකන්දු සංඛ්‍යා කොපමණද? 4යි. ඒ හේතුවෙන් පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු වී ඇති බව ඔබ දන්නේද? ඔව්. ඒකේ පස්වෙනි එක තියෙනවා කුණුකන්දු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ ජාතික ගණාපදාවේ කළමනාකරණ සහායක මධ්‍යස්ථානය මගින් මෙම අනෙකුත් වගකිය යුතු ආයතන මගින්ද පසුගිය කාලය තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත. නාගරික කසර ගැටලුව දිගු කාලන විසඳුමක් ලෙස විසඳීමෙන් අරමුණින් යුතුව අපදවුගේ බලශක්ති බවට පරිවර්තනය කිරීමේ ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරයේ කෙළවරපිටිය ප්‍රදේශයේදී ඉදි කර මෙවන විට මෙහෙම් කටයුතු ආරම්භ කර ඇත. විවෘත කසල බැහැර කිරීමේ අවම කිරීමට අවශ්‍ය උපදෙස් හා ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇත. පළාත්පාල ආයතන වෙතින් එකතු කරන ලබන කසල දිරණ හා නොදිරණ ලෙස වෙන්කර දිරණ කසල මගින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට ඊට අදාළ මඟ පෙන්වීම පහසුකම් සපයා දීම සඳහා ජාතික අපදවුවේ කළමනාකරණ සහායක මධ්‍යස්ථානය විසින් 2021-22 වර්ෂ තුළ දී පමණක් ව්‍යාප්ති 108 ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත. නොදිරණ කසල කළමනාකරණය සඳහා 3R සංකල්පය භාවිතා කිරීමට පළාත්පාලන ආයතන හා ජනතාව දැනුවත් කිරීම සිදු කර ඇත. නොදිරණ කසල අතර ඇති ප්ලාස්ටික් වීදුරු බෝතල් යකඩ කාඩ්බෝඩ් දැව කඳන් ආදිය නැවත ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කිරීම සඳහා බෙල් මැෂින් ඇරඹුම් යන්ත්‍ර ආදිය ලබා දී සිදු කර ඇත. නැවත භාවිතා කළ නොහැකි නොදිරණ කසල හෙල්සින් වැනි ආයතන වෙත ලබා දී ඇතම් කසල කඳු පස් දමා සනිපක්ෂණ ලෙස වසා දැමීමත් බිම් පිරුම් මගින් ඉවත් කිරීමට කටයුතු කිරීම. ඇතැම් විවෘත කසල බැහැර කිරීමේ අංගන පරිසර සංවේදී කලාපවල පවතින බැවින් ඒ සඳහා පළාත්පාලන ආයතන කීපයක් ඒකාබද්ධ කරමින් මහපරිමාණ යාන්ත්‍රික කොම්පෝස්ට් නිෂ්පාදන අංගන 9ක් කවසි ක්‍රියාත්මක කිරීම මහපරිමාණ යාන්ත්‍රික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන යන්ත්‍රයක් සහිත අංගනයක් වේ. මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ වනජීවී හා වනසම්පත් අමාත්‍යාංශය ජයිකා ආයතනයේ විසින් පළාත්පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කරමින් දේශීය විදේශීය ප්‍රතිපාදන යටතේ කසල කඳු හා විවෘත කසල බැහැර කිරීම අවම කිරීමට කටයුතු කිරීම උදාහරණයක් වශයෙන් ඌව සහ උතුරු පළාත් කේන්ද්‍ර කර ගනිමින් විදේශ ආධාර මත කසල කළමනාකරණ ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීමට නියමිත ඇත. මීට අමතරව කසල කළමනාකරණයේ විධිමත් කිරීම සඳහා පළාත්පාලන දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ පළාත් සභා මට්ටමින්ද විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආයන්න අදාළ නොවේ.
ස්තුතිගරුතුමා නියෝජක කතානායකතුමා, මේ වරප්‍රසාද ප්‍රශ්නකුත් අහන්න තියෙන්නේ. දැන් ඇත්තටම මේ මලිවිරංශ මන්ත්‍රීතුමා කියන කතාව බැලුවම ඊයේ දිනෙත් ඊට කලින් දිනෙත් පාර්ලිමේන්තුව කලින් අවසන් වුණා. ඇයි? ආණ්ඩු පක්ෂයේ කතිකේ ඕනේ. ඒකට වෙලාව වෙන් කරලා ලයිස්තුව දාලා අවසානය කරන්නේ මොකද? නියෝජක කතානායකතුමනි කතිකෝ එන්නේ නැහැ. එතකොට දැන් මට තිබුණා කල් දැමීමේ ප්‍රශ්නය. දැන් ඔබතුමා පය ගණන් අතර ඉන්නේ නැහැ නේ. ඔබතුමාට වැසිකිලි කැසිකිලි යන්න තියෙනවා. එළියට ගිහිල්ලා එනකොට පාර්ලිමේන්තුව ඉවරයි. එතකොට අපි දන්නවා දැන් ආණ්ඩුවේ කල්යල් බරලා මහා විශාල ඔව් අමතුමත් ඇවිල්ලා හිටියා. නමුත් මම එළියට අමතුමාට ඒ ප්‍රශ්නේ තියෙන වෙලාව නැති ඇති. මට ඒ වෙලේ ඒ ප්‍රශ්නේ තිබුණා. ඒ නිසා මම ගියා. නමුත් ඒක කල් දැවල. ඒ නිසා ඒ අසාධාරණේ දැන් දවස් දෙකක් කරා. ඉතින් ඒ කාලේ යාලට ගන්න බැරි නම් මේ විපක්ෂයට දෙන්න. මගේ බලවෙන අතුරුපස්සේ කරුවා මැතුමා.
ඔව් කරු මන්ත්‍රීතුමා.
දැන් මේ මුළු ප්‍රශ්නේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විතරක් නෙවෙයි විපක්ෂෙත් හිටියේ නෑ. ඒ විවාදය ඇති වෙච්ච වෙලාවේ.
නෑ විපක්ෂයේ ඉන්නේ ආණ්ඩු පක්ෂේ කතා තියෙන නිසානේ.
නෑ නෑ මම මෙතන ඉද්දිම විපක්ෂ මන්ත්‍රීවරු දෙන්නෙක් හිටියේ නෑ. ඒ වෙලාවත් අපරාධේ වුණා.
ඒ අසාධාරණ වෙන නිසා මේ සාධාරණයක් කරන්න කාට හරි කාලය දෙන්න. දැන් ගරු මැතුමා ඇත්තටම මේ කලිගසල ප්‍රශ්නේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි දැන් අපි කොතෙක් වෙන් කරලා හරි කොහේ හරි ගත්තා දාන්න වෙන්නේ ඉලිමහන දෙනකට. ඒ ඉලිමහන තාපු නිසා තමයි බරපතල ප්‍රශ්න විදියට තියෙන්නේ. මේ හරහා සිද්ධ වෙන්නේ විශාල පරිසර හානියක්. ඇයි එක පැත්තකින් බල්ලෝ වදිනවා, එක පැත්තකින් මනසත්තු වදිනවා, අනිත් එක කපුටෝ වදිනවා. කපුටෝ ඇදලා ගිහලා මේක විසික් කරනවා. දැන් ඔබේ ආණ්ඩුවේ අදුල් ව්‍යවස්ථාවලත් වෙලා තියෙන එකනේ. ඒ කපුටෝ ඇදලා තියෙනවා. ඒ කපුඩු ඇද්ද නිසා තමතරම මේක විසි වෙනවා. විසි වුණාට පස්සේ මේක විනාශ වෙලා යනවා. ඉතින් ඒ විනාශ වීම තමයි අද පාර්ලිමේන්තුවේ කතාවට ලක් කරලා තිබුණු මේ ව්‍යවස්ථාවත් කතා කරගීමට නොහැකි වෙලා තියෙන්නේ කපුඩුන්ගේ ප්‍රශ්න නිසා. දැන් මෙන්න මේ ප්‍රශ්න නිසා ඉතා සාධාරණ යෝජනාවක් ඇවිල්ලා තිබුණා ඒ කාලේ ගරු ඇමතුමනි විදුලි බලය නිෂ්පාදනය කිරීම නිසා කාලීනයි. නමුත් විදේශ ආයතන එනවා. එයාලා මුදල් ඉල්ලන්නෙත් නැහැ. එයාලා ඉල්ලන්නේ අපේ පළාත් පාලන ආයතන කුරු ටික විතරමයි. හැබැයි ව්‍යාපෘති යෝජනා හැදෙනවා ගරු ඇමතුමා. ඒ පළදායිව විදුලිය ඒකාබද්ධ කරන්න ගන්න පුළුවන් විදුලියට සම්බන්ධක. නමුත් එක විදුලි ව්‍යාපෘතියක්වත් මේ පළාත් පාලන ආයතන වල එකතු ඒකරාශිකන මේ කුණු කඳු වලින් සිද්ධ වෙලා නැහැ. අපිට දකින්න නැහැ. මං හිතනවා මේ මේ හේතුව මොකද්ද කියන කාරණේ අපිට හොයාගන්න බෑ. දැන් අපි පෞගිය කාලේ කිව්වා සූර්ය බලයෙන් හදන විදුලි හදන ඒ වරත් ඔය බාධා තියෙනවා. ඒ නිසා මං පළාත් පාලන ඇමතිවරයා හැටියට දීර්ඝ කාලයක් තිස්සේ නොවිච්ච මේ කාරණය පිළිබඳව ඔබතුමා හොයලා බලලා තියෙනවද? මේකට සම්බන්ධිත ප්‍රශ්නේ මොකද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කෙරවරු පිටියේ මේ මේ සම්බන්ධව ඒක දැන් විදුලි නිෂ්පාදනය කරනවා. ඒ වගේම දැන් මේ වෙනකොට ආයතන කීපයක් සම්බන්ධ කරගෙන මේ මෙතුමා කියන වගේ විදේශ ආධාර මත කසල වෙන් කරලා ඒ ප්‍රදේශයේ ජනතාවට මුදලක් ලැබෙන ආකාරයෙන් කටයුත්තක් කරගෙන යනවා. මුතුමා හැම තව යෝජනා තියෙනවා නම් දෙන්න. අපි ඒ පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු කරන්න. මොකද විදේශ ආධාරත් ලැබිලා තියෙනවා. ඒ වෙනුත් අපි දැන් කරනවා. අපේ කිසිම පළාත් පාලන ආයතනයක විරුද්ධතාවයක් නැහැ. ඒ වගේ කටයුත්තක් කරන්න. ඒ නිසා එම තියෙනවා නම් කියන්න. අපි ලංකාවේ හදපු මේ විශාල ප්‍රමාණය අංගන 9ක් තියෙනවා. දැන් මේ අංගන 9ක් අතර ගාල්ල එක විතරයි තව විවෘත කරන්න තියෙන්නේ. ඒකත් ලබන සතිය නැත්නම් ඊගව සතිය විවෘත කරන්න පුළුවන්. ඒවත් හරියට මේ කාරණාව දැන් කෙරෙන්නේ නැහැ. මේ කසල එකතු කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් බැලුවොත් එහෙම කසල එකතු කරන්න යන්න තියෙන ප්‍රාදේශීය පළාත් පාලන ආයතන සේවකෙන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ කටයුත්තට ගන්න ගියාම නියෝජ්‍ය කතානායකතුමන මේ ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් බැලුවාම ඒවට දැන් එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මම ගිය සතියේත් ඒ ගැන කතා කරා. ඒසහ ඔබතුමාගේ යෝජනාවක් තියෙනවා නම් දෙන්න, අපි ඒක ගැන සලකා බලනවා.
පවසිතේ
ගරන්තවම කිව්වේ ඇත්තරම මේ විදුලි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ස්ථාන තියෙනවා බොහොමයක්. දැන් උදාහරණයක් ගත්තොත් බදුල්ලේ අපේ පළාත් පාලන ආයතන සියල්ලම කැලිකසල එකතු කරනවා. හැබැයි මම බැහැර කරන්නේ ප්‍රසිද්ධ ස්ථානවල. ඒ හරහා තමයි කඳු ගොඩ නැගිලා තියෙන්නේ. නමුත් කරුව ඇමතුමා මේවට විසඳුම් හැටියට ඉතා සාර්ථකව තමයි මේ හරහා විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා වැඩපිළිවෙල ආවා. මේවා ලෝකේ දියුණු වෙච්ච ලෝකේ රටවල් කරනවා. කොරියා වගේ රටවල්. මමත් පළාත් පාලන ආයතනයේ නියෝජිත සභාපතිවරයෙක් කැටියට අපිටත් ඒවා කාලේ ආවා. සභා කැමති, පළාත් සභාත් කැමති. අවසානයේ මේ ව්‍යාපෘති වාර්තා හදලා මුදල් ලබා දීලා මේවා ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි මම ඔබතුමාට හොයලා බලන්න කිව්වේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු එමෙත්තමනි, දැන් ඇත්තරම ඔය වෙන් කිරීම හැම අවුරුද්දෙම කරනවා. නමුත් පළාත් පාලන ආයතන වල තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමා කිව්වා වගේ මේ ඒකරාශීකරණ තැන්වල තියෙන මඩි අඩුපාඩුකම්. හැබැයි මේ මඩි අඩුපාඩුකම් තියෙන්නේ සමහර පළාත් පාලන ආයතන මම දන්න විදිහට කඳු ගොඩ ගන්නවා විතරයි. හැබැයි ගරු ඇමතුමා, ඔබතුමාට පුළුවන් කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය කරන පොහොර ලබා ගන්න. මොකද මම ඒක කරා. මම පළාත් පාලන ආයතනයේ හිටපු නිසා හලන යන්ත්‍ර මගින් මේ කුණු කසල නිතර හලලා පොහොර බවට පත් කරගන්න පුළුවන්. මේ කුණු කන්දවල් නැත්තරම නැති කරන්න පුළුවන්. ඉතින් එවැනි ප්‍රවේශයක් අපි දකින්නේ නැහැ. ඒ ප්‍රවේශයක් නොවිච්ච නිසා මේ කුණු කඳු තිබෙනවා. හැබැයි මේවා පළාත් පාලන ආයතනවලට සල්ලි. අනිත් එක තමුන්නාසලා පෞගේ කාලේ ඔය විවිධ පොහොරවලට විවිධ රටවලට ගෙව්වට අපේ රටේම තිබෙනවා මේ පොහොර ලබා ගැනීමේ ක්‍රමවේද. ඒ නිසා මුදල් ජාවාරම් වෙනුවෙන් විදේශ රටවලින් පොහොර ලබා ගන්නවට වඩා ඉතා ඥානාන්විත කාරණේ ඔබතුමාටවත් පුළුවන් නම් අපේ රටවල් වල තිබෙන මේ පළාත් පාලන කුරුකලවල් ටික තිබෙන ඒ කුණු කසල හලලා පොහොර බවට පරිවර්තනය කරලා ගොවින්ට මේ කාමිනික පොහොර හැදෙන්න දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. එහෙම එකක් තියෙනවා. මේක නැත්තෙ ක්‍රියාත්මක කරන්න සූදානම්.
නියෝජ්‍ය කතානායකතුමනි, දැනටත් පළාත් පාලන ආයතන වල තියෙනවා. අපි ගිය සතියේ පළාත් පාලන ආයතන වල සභාපතිතුමාලා ගෙන්නලා හිටන් ඒගොල්ලන්ගේ යෝජනාවක් ගත්තා. ඒගොල්ලන්ට අවශ්‍යතාවයේ තව තියෙනවා මේ බවුසර් වගේ ඒවා. ඒවත් අපි ඉදිරියේ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඒ උසස් තත්ත්වයේ පොර දැන් ඒ ආයතන වලින් හදනවා. ඒගොල්ලන්ට ඉල්ලුමකුත් තියෙනවා කියන ඒගොල්ලන්ට ඒක ආදායමක් බවට පත් කරගෙන තියෙනවා. ඔබතුමා කියන කාරණේ මේ වෙනකොට කෙරෙනවා. අපි ඒක තවත් වේගවත් කරන්න ඒ අවශ්‍ය කරන කටයුතු ඉදිරි කාලේ කරනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මයනි. ප්‍රශ්න අංක 7. ඔව් විමල් ඉරන් සමතා.
ගරු අමාත්‍යතුමනි, කඩුවෙල මහනගර සභාව බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමා එන්න පෙර ආතුවත් කඩුවෙල ඔය කුණු ප්‍රශ්නේ තිබ්බා. ලක්ෂ 5ක් එක නිලධාරියෙකුට ගියා හැම මාසෙම. ඒත් එකතු කරෙන්නේ නැහැ. අද වෙනකොට කඩුවෙල කුණු කොහෙවත් ගොඩ ගහන්නේ නැහැ. ප්‍රසන්න රණවීරමතුමා දන්නවා. ඒ ඔක්කොම කුණු ටිකෙන් පොහොර නිෂ්පාදනය කරනවා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවට් ප්‍රමාණයක විදුලි බල ප්‍රමාණයකුත් දෙනවා. ඔව් මෙගාවට් 50ක්. ජාතික විදුලි බල පද්ධතියට දෙනවා. කොහෙවත් කුණු ගොඩ ගහලා නැහැ. අර දිගන්නේ නැති ඒව ටික ඔක්කොම යනවා පුත්තලමේ සිමෙන්ට් එකට. ඒකේ අර පුනීලේ ඒකට දාහනය කරගන්න. එතකොට මේක හරි සරල ප්‍රශ්නයක්. මේක පළාත් පාලන ආයතන අතිරේක ආදායම් හොයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගත්තොත් විතරයි කුණු කියන එක ප්‍රශ්නයක් වෙන්නේ. කුණු කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක සම්පතක්. කඩුවෙල මහනගර සභාවේ පුළුවන් නම් ඔබතුමාලා ওই පළාත් පාලන ආයතන වල උදවිය ගෙනිල්ල එකේ කොහොමද ඒ කළමනාකරණය වෙන්නේ කියලා එක බලන්න. එහෙම බැලුවොත් මේක මහා මේ රොකට් සයන්ස් ප්‍රශ්නයක් නෙමෙයි, බොහොම සරලව විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්.
කරන්නේ තමයි අපි මේ එදත් ගෙන්නලා හිටන් කිව්වා ඒ වගේ කරන දැන් බලලා අනිත් ආයතනත් ඒ විදිහට කටයුතු කරන්න කියලා ඒ ගැන හොයලා බලනවා.
බොහොම ඉස්සිතේ ඔබතුමාට. ප්‍රශ්න අංක 7 ගරු ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහත්මයා කුසිකර්ම මහත්මයාගෙන් අසීමට. ප්‍රිමල් විරන්ත මහත්මයා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෙරේදා කෝප්කාරක සභාව පිළිබඳව යම් විවාදයක් මේ සභාව ඇතුළේ ඇති වුණා. ඒ වෙලාවේදී මම කිව්වා මේ ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට ආපු කණ්ඩායම් කිසිම කෙනෙකුට ඒක නියෝජනයක් දීලා නැහැ. ඒකේ දීලා තින්නේ මොළහතාගේ ගෝලියොන්ට විතරයි කියලා. සහ මහාචාර්ය රංජිත් බණ්ඩාරව සභාපති කරන්න ප්ලෑන් එකක් තමයි තියෙන්නේ කියලා. මං පෙරේද කරපු අනාවැකිය හරියටම හරි අද ඒකේ ඡන්ද විමසලා මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් සභාපති බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් අර කපුටු කාගේ න්‍යාය පත්‍රයට තමයි මේ කාර්ක සභාපත්
වෙන්නේ. ජගත් කුමාර සුමිත්‍රා රජමෙතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජගත් කුමාර මන්තමාගේ ප්‍රශ්නයට පිළිතුර ආයි එක ශ්‍රී ලංකාවේ සේව කරනු ලබන කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාද සහකාර නිලධාරීන්ගේ සංඛ්‍යාව පිළිබඳව එතුමා අහලා තියෙන්නේ. 2022/8/31 දිනට සේව කරන නිලධාරීන් සංඛ්‍යාව 8054යි. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, කෘෂිකර්ම පරිශ්‍රණ සහ නිෂ්පාද සහකාර නිලධාරීන් සඳහා අදාළ වන්නේ කෘෂිකර්ම පරිශ්‍රණ සහ නිෂ්පාද සහකාර වසම්මන අතර කෘෂිකර්ම පරිශ්‍රණ හා නිෂ්පාදන සහකාර වසමක් සඳහා එක් නිලධාරියෙකු බැගින් අනුයුක්ත කර ඇත. 3 පිළිතුර 2346යි. ඒ කියන්නේ පුරප්පාඩු සංඛ්‍යාව. පිරවීමට ගෙන ඇති පියවර පිළිතුර 4 කෘෂිකර්ම පරිශ්‍රණ සහ නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු සඳහා නිලධාරීන් 1057ක් බඳවා ගැනීමට අදාළ විවෘත තරග විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. 5 උතුරු පළාත සඳහා නිලධාරීන් පිළිබඳව අහන ප්‍රශ්නයට පිළිතුර 20/22/8/31 දින වන විට උතුරු පළාතේ දිස්ත්‍රික්කයන්හි රාජකාරිය සඳහා අනුයුක්ත කෘෂිකර්ම පරිශ්‍රණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සංඛ්‍යාව 5 සඳහන් පරිදි වේ. යාපනය 13යි, වවුනියාව 8යි, කිල්නොච්චිය 4යි, මුලතිව් 5යි, මන්නාරම් 25යි. එමය බඳවා ගැනීම සඳහා කටයුතු කරන ආකාරයේ පිළිතුර කෘෂිකර්ම පරිශ්‍රණ හා නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු සඳහා නිලධාරීන් 1057ක් බඳවා ගැනීමට අදාළ විවෘත තරග විභාගයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර විභාග දෙපාර්තමේන්තුවෙන් මගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. එෙහිදී දිස්ත්‍රික් මට්ටමින් පවතින පුරප්පාඩු අනුව බඳවා ගැනීම සිදු කෙරේ. ප්‍රශ්නය 1 පිළිතුර ඔව්, 2 පිළිතුර නැත. සේවා ව්‍යවස්ථාව මගින් ආවරණය වන සියලු කරුණු බඳවා ගැනීමේ පරිපාටිය තුළ අඩංගු වන බැවින් සහ කෘෂිකර්ම පරිශ්‍රණ සහ නිෂ්පාදන සහකාර තනතුරු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC 4 1 51 1 සහ 2013 හතයි විසිතුනයි දින ඇති අනුමත වූ බදවා ගැනීමේ පරිපාටිය පවතින බැවින් සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් පැන නොනගී. තුන අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමැතිතුමනි, කෘෂිකාර්ම පර්යේෂණ නිලධාරීන් දැන් අවුරුදු සමෘද්ධියේ කොටසක් සහ ඒකම කෘෂිකාර්ම අමාත්‍යාංශය ආදී වශයෙන් ගත්තාම වසර 27ක සේවා කාලයක් සපුරනවා. මේ නිලධාරීන් දීර්ඝ කාලයක් සේවයේ යෙදුණත්
ඒක ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් විශ්‍රාම වැටුප් ගන්නේදී උන් ගොවිනියාමක සහ සමෘද්ධි නියාමක ලෙස කටයුතු කරන ලද සේවා කාලය සැලකිල්ලට ගෙන නොමැති බව දන්නේද කියන ප්‍රශ්නයට පිළිතුර ඔව්. එසේ නම් එම නිලධාරීන් සංඛ්‍යාව කපමණද යන්නට පිළිතුර කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගණනේදී ගොවි සේවන නියාමක සහ සමෘද්ධි නියාමක ලෙස කටයුතු කර ඇති බව සනාථ කිරීමට ලේකන පෞද්ගලික ලිපි ගොනුවේ අඩංගු වී ඇත්නම් එම සේවා කාලයේ විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා යොදාගෙන ඇත. පෙර සේවා කාලය සනාථ කිරීම සඳහා අදාළ ලේකන කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනුවල අඩංගු වී නොමැති අවස්ථාවලදී අදාළ නිලධාරීන් හා සමකාලීනව සේවයට බැඳුණු නිලධාරී තොරතුරු අනුව විශ්‍රාම වැටුපට පූර්ව සේවා කාලයක් එකතු කිරීම සඳහා 1978/6/14 දින ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 121(5)(4) වගන්තිය ප්‍රකාර මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු වෙන සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත්කර එමගින් අදාළ නිලධාරීන්ගේ පූර්ව සේවා කාලයන් එකතු කිරීමට කටයුතු කර ඇත. මෙම ක්‍රමයන් දෙක යටතේ ගොවි සේවන නියාමක සහ සමුද්‍ර නියාමක ලෙස සේවය කළ අයයි තොරතුරු සනාථ කිරීමට අපවත් වූ ඉතා සුළු පිරිසක් පමණක් සිටින අතර එම නිලධාරීන්ගේ තොරතුරු ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් 20/22/4/20 දින සිට ලබා ගැනීමට කටයුතු කරමින් පවතී. එසේ හෙයින් 20/22/12/31 දිනවන විට එමතුරු ලබා දිය හැකිය. ඒ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර සමුද්‍ර නියාමක සහ ගොවි සේවන නියාමක තනතුරේ පත්වීම් ලද දිනය අනුව විශ්‍රාම වැටුප ගණනය සඳහා එය අදාළ කර ගැනේ. ඈ පිළිතුර අදාළ නොවේ.
ගරු ඇමැතිතුමනි, මම අහන්න උත්සාහ කළේ දැන් මේ සමෘද්ධි ව්‍යාපාරෙත් ඔහුන් ටික කාලයක් වැඩ කරලා අවසානයේ දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදාළ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනවා වසර 27ක කාලයක්. මේ අයගේ මේ සේවා ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කර අවස්ථා ගන්නවක්. නමුත් දැන් ඔබතුමාගේ ප්‍රශ්නයෙන් කිව්වා සේවා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. නමුත් පසුගිය මාස කීපයකට කලින් සාකච්ඡාවකදී සේවා ව්‍යවස්ථාවක් හදනවා කියලා ගෞජන් සේවා කොමසාරිස්තුමා ඇතුළු නිලධාරීන් කිව්වා. ඒ වගේම එමතුමනි, මේ නිලධාරීන්ගේ උසස් වීමක් මේ වෙනකන් හදලා නැහැ. තාම කුපනිස නිලධාරියා විතරයි. පළවෙනි ශ්‍රේණියෙන් ඊට එහා පත්වීමක් තියෙනවා. සේවා කාලය වසර 20 සම්පූර්ණ වුණාමත් එතනින් එහාටත් ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමා ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නවද කියලා. මොකද රටේ අද කෘෂිකර්මාන්තය ගොඩනගන්න බිම් මට්ටමේ ඉන්න නිලධාරී කණ්ඩායම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඔවුන්ගෙන් විශාල සේවයක් ගන්න පුළුවන්. නමුත් මට දැනෙන්නේ නැහැ ඒ තරමට ඒ සේවය ගන්නවා කියලා. ඒ නිසා ඔවුන්ගෙන් ඒ සේවය ගන්න ගමන් ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාව සහ ඔවුන්ගේ අභිපේරණේ වර්ධනය වෙන අයිරින් උසස්සියෙන් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
මේ ඔබතුමා කිව් කාරණය නිවැරදි. මොකද මේ පිළිබඳව සාකච්ඡා කීපයක් පැවැත්වුණා. ඔබතුමාගේ සහභාගීත්වයෙන් එහිදී ප්‍රකාශ වුණේ නව ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලා. මේ පිළිතුරු එවල තියෙන්නේ අමාත්‍යාංශ මට්ටමින් මෙතන මටත් පේන අඩුපාඩුවක් සිද්ධ වෙලාද කියන එක පිළිබඳව සොයලා බලලා ඔබතුමාට පෞද්ගලිකව මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නම්. මොකද අපි අපේ වගා වැඩසටහන නැත්නම් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන්ම මේ කෘෂි පර්යේෂණ නිලධාරීන් ගැන තමයි අපි වැඩි විශ්වාසයක් තියෙන්නේ. ගම්මට්ටමේ ඒ අයගේ රාජකාරී සාර්ථකත්වය අනුව තමයි අපිට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ කුමුරු වගා වගේම වී වගා වගේම අනිකුත් භෝග වගාවන්හිදී ඔවුන්ගේ දැනීම ඔවුන්ගේ කැපවීම අවශ්‍ය වෙන ඒ වගේම විශේෂයෙන්ම ගෙවතු වගා වැඩසටහන ආදී සියලුම වැඩසටහන් මින් ඉදිරියට අපේ අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්වලදී මේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සහයෝගය මත තමයි ක්‍රියාත්මක කරන සූදානම් වෙන්නේ. නිසා ඔවුන්ගේ ප්‍රශ්නය විසඳීමේ වගකීමත් අපිට පැවරලා තියෙනවායි කියලා මේ අවස්ථාවේ සඳහන් කරනවා.
ගරු ඇමැතිතුමනි, ඒ වගේම දැනට රාජ්‍ය සේවයේ අනිකුත් ගම්මට්ටමේ සෙස් නිලධාරීන් රාශියක් ඉන්නවා. ඒ රාශිය අතර සාමාන්‍ය ග්‍රාම නිලධාරීන් සහ උපනිෂ් නිලධාරීන් සමාන්තර ශ්‍රේණි වගේ ඉන්නේ. ඒ නිලධාරීන්ට ලැබෙන පාසුකම් ගමන් වියදම කාර්යාල දීමනාව සහ ඔවුන්ගේ කාර්යාල වැඩබැලීමේ දීමන ආදී පාසුකම් අනිත් නිලධාරීන්ට වඩා විශාල අඩුවක් තියෙනවා. ඉතින් ඒ නිසා සමස්ත නිලධාරීන්ගෙන් රාජකාරිය අරගෙන මේ රට ගොඩනගෙන වැඩපිළිවෙළ දායක කරගන්න ගමන් ඒ සමස්ත නිලධාරීන්ට යම් සාධාරණ සහ සමානුපාතික පහසුකම් ටික රාජ්‍ය සේවයේ ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා. මොකද වසර ගණනාවක් තිස්සේ ඔවුන් ඒ ඉල්ලීම් කරලා තියෙනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරලා මේ වර්ෂයේ අර්බුදයක් තියෙන බව අපි දන්නවා. නමුත් ඉදිරියේදී හරි ක්‍රමානුකූලව මේ සඳහා පිළියමක් යොදන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි.
මේ නිලධාරීන්ට ඒ වගේ දීමනාවල යම් යම් අඩුපාඩු තිබෙන බව වෘත්තීය සමිති මට්ටමින් කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. මේ අවුරුද්දේ අපිට තිබෙන මූල්‍යමය තත්ත්වය පිළිබඳව ගැටළු ඔබතුමාට හොඳින්ම වැටහෙනවා. අපි ඊළඟ මූල්‍ය ශක්තියක් ලැබුණු විගස ඒ තිබෙන ගැටළු निराකරණය කරන්න අවශ්‍ය පියවර ගන්න.
පවමසිත කරව මත. ප්‍රශ්න අංකයට ගරු ඉසක් රහු.
ආනවා කථානායකතුමනි. මත්තුමාගේ
ගරු මන්ත්‍රීතුමා එහෙම අවස්ථාවක් නැහැ ගරු ඇමතුමාගෙන්
සමාවෙලා සමාන චූටි වෙලා බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේ ගරු ඇමතුමාගෙන් ප්‍රශ්නයක්ද විමසන්නේ?
ගරු අපේ කුෂිකර්ම ඇමතුමාගේ
ගරු ඇමතුමාගේ එකකතාවේ තිබේද?
එහෙනම්
බොහොම කෙටියෙන් ඒක අවස්ථාව නෙමෙයි ඔබතුමාට.
කෙටියෙන් බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මම මේ කතා කරන්නේ මේ ආණ්ඩුවට තියෙන ඉතාමත් වැදගත් කාරණාව විල්පත්තුවේ අපේ මගේ ආසනේ විල්පත්තුව හුණුවිලගම කටුපත්තෑව ඒ වගේම කුකුල්කටුව ඉට්ටුකොළඹ යන ගම්මානවල තියෙන මේ වනජීවී පේරක කලාපය පිළිබඳව ඊයේ පෙරේදා දැවන්ත උද්ඝෝෂණයක් කරා ගරු ඇමතුමනි මේ ගම්මාන ටික ඔක්කොම එකතු වෙලා. එතකොට මේක 1952 ගහපු කැසට් එකකින් කිලෝමීටර් එකමාරක් එළියට ඇවිල්ලා තියෙනවා ගම මැදට. දැන් තවත් කිලෝමීටර් මෙහා පැත්තෙන් එක ලිඳක්වත් කපන්න දෙන්නේ නැහැ ගරු ඇමතුමනි. දැන් මේගොල්ලෝ කියනවා 1972 ගහපු කැසට් එකකින් කිලෝමීටර්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කෙටියෙන් අහන්නක ඒක එක එක වචනෙන් අහන්නක ඔය ප්‍රශ්නේ.
හොඳයි නියෝජ්‍ය කතාවට චූටි වෙලාවක් දෙන්න. ඉතින් මේක පැහැදිලි කරන්න
නෑ චූටි වෙලාවක් එන අද ඉතාමත් වැදගත් යෝජනාවක් තියෙන මේ පාර්ලිමේන්තු විවාද කරන්න. ඒකට කාලය ඉතිරි කරගන්න අවශ්‍යයි.
නියෝජ්‍ය කතානායකතුමනි මිනිස්සු පාට බැලලා උද්ඝෝෂණ කරන මේක නවත්ත ගන්න පුළුවන් ඇමතුමාට මේක පැහැදිලිනොත් ඒකයි මම මේ කියන්නේ.
හරි.
පහුගිය දවස්වල මේ දැවන්ත උද්ඝෝෂණයක් කරා. ඒ නිසා ඇමතුමා මට කියන්නේ
ගරු මන්ත්‍රීතුමාවක උපදේශකාරක සභාවට යොමු කරන වඩා හොඳයි කියලා.
නියෝජ්‍ය කතානායක ඇමතුමා කාට දෙපාරක් මේගොල්ලෝ ආවේ නිසා ඇමතුමා දන්නවා.
ගරු ඇමතුමා කෙටියෙන් පිළිතුරක් දීලා මේක ඉවර
කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව අද හවස අපේ නිලධාරීන් සමග පැවැත්වෙන මගේ සාකච්ඡාවක්. ඒකෙදි විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඉසක් රහුමාන් මහතා විදුල බලහා බලසත්‍ය ඇමතුමාගෙන් අසන්න.
මහානව කතානායකතුමනි
පිළිතුරු දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ආ 1/2022 වර්ෂයේ අගෝස්තු 30 දින තෙක් පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් යටතේ විදුලි උත්පාදනය කළ විදුලි එකක ප්‍රමාණය ගිගවට් පැය 4922 කි. ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් ගිගවට් පැය 20.34 උත්පාදනය කරනු ලබයි. 2/2022 වර්ෂයේදී පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් යටතේ උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි එකක ප්‍රමාණය ගිගවට් පැය 8064.85 කි. 3/2022 වර්ෂයේ අගෝස්තු 30 දින තෙක් සූර්ය බලශක්ති යටතේ විදුලි උත්පාදනය කරනු ලැබූ විදුලි ඒකක ප්‍රමාණය ගිගවට් පැය 462.53 කි. ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් ගිගවට් පැය 1.91 උත්පාදනය කරනු ලබයි. 4/2022 වර්ෂයේ සූර්ය බලශක්තියට අමතරව වෙනත් පුනර්ජනීය ප්‍රභවයන් යටතේ උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි ප්‍රමාණය 5 වේ. මහා පරිමාණ ජල විදුලි බලාගාර ගිගවට් පැය 5353යි. කුඩා ජල විදුලි බලාගාර ගිගවට් පැය 1568.15යි. සුලං විදුලි බලාගාර ගිගවට් පැය 327.46යි. දැවහා ජෛව ස්කන්ධ බලාගාර ගිගවට් පැය 92.84යි. නාගරික ඝන අපරාභය බලාගාර ගිගවට් පැය 70.01යි. ආ1 හේලියස් තිරප්පනේ බයෝපව පුද්ගලික සමාගම ණයත් කොට්ට මුරිච්වාන දැව භාවිතාවෙන් විදුලිය උත්පාදනය කරන ලබන බලාගාරයක් බලශක්ති මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමකට 2010 December 22 දින එළඹී ඇති අතර එමගින් නිෂ්පාදිත විදුලිය 2011 සැප්තැම්බර් මස 5 දින ජාතික විදුලි බල පද්ධතියට එකතු කර ඇත. ආ2 එම බලාගාරයේ 2014 වර්ෂයේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් සහ පැන නැගී ඇති යම් යම් පරිපාලනයේ ගැටලු හේතුවෙන් බලාගාරයේ අක්‍රීය තත්ත්වයේ පවතින බව ඒලියස් ත්‍රිපනේ බයෝපව පුද්ගලික සමාගම විසින් ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා ඇත. ඈ මෙම විදුලි බලාගාරයේ ආත් සමාගම පුද්ගලික සමාගම කරන බැවින් ඒ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බව මෙම ගරු සභාවට දන්වන කැමැත්තෙමි. තවද මෙම සමාගම වෙතින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෙත විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුම මේ දක්වා වළංගු තත්ත්වයේ පවතින අතර තවදුරටත් එම සමාගම විසින් නිපදවනු ලබන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයේ වෙත සැපීමට කිසිදු බාධාවක් නොමැත. මෙම සමාගම මගින් නිපදවනු ලැබූ විදුලිය ජාතික විදුලි බල පද්ධතිය සම්බන්ධ කිරීමෙන් පසු 2014 මැයි දක්වා බලශක්ති උත්පාදනයට අදාළ ඉන්වොයිස් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ගෙවීමද සිදු කර ඇතත් ඉන් අනතුරුව කිසිදු ඉන්වොයිස් එකක් ලංකා විදුලි බල මණ්ඩලයේ වෙත මේ දක්වා ඉදිරිපත් කර නොමැත ඈ අදාළ නොවේ.
ගරු අරුත්මනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න දැන් දන්නවා ඔබතුමා, මිල සූත්‍රයේ අනුව තමයි ඔබතුමා තෙල් මිල වැඩි කරන එකයි අඩු කරන එකයි. ස්තුතියි ඔබතුමා උත්තර දීපයකට. ඔබතුමා දැන් ළඟදී පෙට්‍රෝල් මිල 30කටත් රුපියල් 40කින් අඩු වීමක් කරලා තියෙනවා. ඒකට ස්තුති වෙන්න ඕනයි. ඒ වගේම තමයි ඩීසල්, ඒ වගේ රාමු තෙල් ලංකාව පාවිච්චියට වැඩිපුර පාවිච්චියට ගන්න දෙයක්. ඒ අඩු වුණොත් විශාලම ලාභයක් වෙන්නේ ජනතාවට. ඒකෙදි පාරික ජනතාවට තමයි බඩු මිල ප්‍රවාහන අඩු වෙනකොට බඩු මිලත් අඩු වෙනවා. ඒ වගේම මහමාර්ගයේ ගමන් කරන වීදමත් විශාල අඩුවීමක් වෙනවා එමෙතුමනි. ඒ වගේ තමයි ඔබතුමා දන්නවා ජනාධිපතිතුමා දැන් කතාවලින් කිව්වා කෘෂිකර්මට මුල් තන් දෙනවා කියලා. දැන් හාන්ඩ අපේ අනුරාධපුර දිස්ත්‍රික් වාගේ දුෂ්කර ප්‍රදේශයේ අක්කරයට රුපියල් 25000 ගත්තා, වැඩිවීමෙන් පස්සේ 50000 ගන්නවා. ඒ වගේ මේ හාන්ඩ වාගම අස්වන්න ගන්න වෙලාවදී බූතියෝට ගන්නවා කලින් තිබේ 30,000 62,500 වැඩිවීමක් වෙලා තියෙනවා. මේ ඔක්කම වෙන්න හේතුව එමෙතුමනි ඔබතුමාලා දැන් QR ක්‍රමය අනුව මේ දෙන තෙල් ටික අපේ ගොයි මාතුරට ඊළඟ කන්නයට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න මදිපාඩු තියෙනවා. ඒ නිසා වැඩි කරලා දෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම එමෙතුමනි මම අහන ප්‍රශ්නේ මේකයි. මම ඊයේ මාධ්‍ය වලින් දැක්කා, අද උදේත් දැක්කා එමෙතුමනි විශාල වංචාවක් වෙලා තියෙනවා ඩොලර් මිලියන් 100යි. කොරෝනා කියන කොරල් කියන සමාගමට ඔබතුමා ටෙන්ඩර් එකක් දීලා තියෙනවා. ඒ වගේම ළඟදී ආපු තෙල් නෙවකින් අන්දිමදී මිලියන 30ක් වංචාවක් වෙලා තියෙනවා කියලා හිතාම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ QR සිස්ටම් එක දෙන එක අඩුවීමක් වෙලා තියෙන එකයි. ඒ නිසා මිල සූත්‍රය වලින් ඔබතුමාට ඩීසල් එකයි ලාමුතල් අඩු කරන්න බැරි හේතුවක් තියෙන මේ ප්‍රශ්න නිසා තමයි එමෙතුමා ඔබතුමා දෙන උත්තර මොනවාද මේකට?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම අපි පිළිගන්නවා ඩීසල් මිල අඩු කිරීම තුලින් යම් සහනයක් පොදු ප්‍රවාහනයට සහ කර්මාන්ත වලට ලැබෙනවා. නමුත් මේ වෙලාවේ අපි ඉන්ධන ආනයනය මිල සහ අලෙවි මිල ගත්තම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සහනාධාර ලබා නොදී ඒ කටයුතු පවත්වාගෙන යම් සහනාධාරයක් ලබා දෙනවා නම් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ හරහා ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවට මේ මුදල ලබා දිය යුතුයි. ඉදිරියේදී රජයක් හැටියට තවදුරටත් ඉන්ධන මිල අඩු වෙනකට ඒ සහනේ ජනතාවට ලබා දෙන්න අපි තවදුරටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් QR ක්‍රමවේදයට පරිබාහිරව විශේෂයෙන්ම කෘෂිකර්ම ඇමතුමා පසුගිය කාලේ අපෙන් ඉල්ලීම් කරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ ඉන්ධන පිරුම්හල් නම් කරලා එව්වට පස්සේ ඒ සඳහා අවශ්‍යතාවය අපි සීමාවකින් තොරව ඒ ගොවිම් වලට ලබා දෙන කටයුතු කරලා තියෙනවා. ඉදිරි කාලෙත් ඒ ආකාරයෙන්ම තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබතුමා මතු කරපු අනිකුත් ප්‍රශ්නය විශේෂයෙන්ම ඊයේ දවසේ මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් චෝදනාවක් එල්ල කළ තිබුණා. ඒ මන්ත්‍රීවරයාගේ මමත් විමසීමක් කරා, මමත් ඉලක්ක කරගෙන ඉඳි චෝදනාව එල්ල කරේ කියලා. එතුමා මට දුරකථන පණිවිඩයක් කියලා තිබුණා. ඒ චෝදනාව මට එල්ල කරපු එකක් නෙවෙයි කියලා. ඒ කෙසේ නමුත් ඒ චෝදනාව එල්ල වෙන්නේ ලංකා ඛනිත් තෙල් සංස්ථාවටත් රජයටත් මේ අමාත්‍යංශයටත්. ඒ නිසා විශේෂයෙන්ම අපි ප්‍රසම්පාදන ක්‍රමයේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තමයි පහුගිය කාලේ මේ සියලු කටයුතු සිදු කරලා තියෙන්නේ. ඒ වගේම මේ කටයුතු සිදු කිරීමේදී විශාල අභියෝගයක් තියෙනවා සැපයුම් කරුවන් ලංකාවට ලබා ගැනීමට, අපේ ණය ශ්‍රේණිගත කිරීම, අපේ විශේෂයෙන්ම බැංකු පහසුකම් නොමැතිවීම, සැපයුම් කරුවන්ට පසුගිය කාලේ ඩොලර් මිලියන 800ක පමණ මුදලක් ගෙවන්න තිබුණා. ඒ නිසා සැපයුම් කරුවෝ කීප දෙනෙක් පමණයි අපේ රටට සැපයුම් සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ අවස්ථාවේදීවත් අපි කිසිම අවස්ථාවක එක් සමාගමකට හෝ ඒ සමාගමක් වෙනුවෙන් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක්ට අභියෝගයක් කරන්න ඕන නම් නීතිමය වශයෙන් ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ඊයේ දවසේ කරපු සියලු ප්‍රකාශ වලට විරුද්ධව ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවේ අදාළ මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිමය පියවර ගන්නවා බවට දැනටමත් දැනුවත් කළා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒ සියලුම කරපු ප්‍රකාශයන් වලට ඒ කරුණු වලට විරුද්ධව නීතිමය පැත්තෙන් කටයුතු කිරීම සඳහා අපි කටයුතු කරන බව කියනවා. ඒ වගේම ඕනම අවස්ථාවකදී විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය හැටියට, ඛනිජ සංස්ථාව හැටියට පාර්ලිමේන්තුවේ පරීක්ෂණයක් කරනවා නම්, එහෙම නැත්නම් අධිකරණයේ යම් පරීක්ෂණයක් කරනවා නම්, ඒ ඕනම පරීක්ෂණයකට සහාය ලබා දීමට අපි ඉදිරිපත් වෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා.
ඔව් මිස්සතේ. කරු මන්ත්‍රීතුමා, ඉතමා දෙවෙනි. ඔලෑස්. ගරු මන්ත්‍රීතුමා, මේ මෙතුමාගේ දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. දෑදට ජයසේකර මැතිතුමා.
ඒ කාංචන විජේසේකර මැතිතුමා කියපින්ද මම තමයි මේ ප්‍රශ්නේ මතු කරේ. මම මේ කතා කරේ ගරු කතානායකතුමා, නියෝජ කතානායකතුමේ CR ඇලිරක් 38 ඇලිරක් 2020-22 කියන මේ 100,000 මෙට්‍රික් ටොන්ස් මේතන් කියන්නේ ලක්ෂයක් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්ද මේ උරල්ස් ක්‍රූඩ් ඔයිල් කියන එක දුන්න එක සම්බන්ධ තමයි මේකේ තියෙන්නේ. මේක බොහොම පැහැදිලිව මල් ළඟ තියෙනවා ලෙටර් ඔෆ් අවෝඩ්. ඒකේ තියෙනවා ප්‍රොපෝසල් ෆෝර් ද සප්ලයි ඔෆ් අ ෂිප්මන්ට් ඔෆ් 100,000 මෙට්‍රික් ටන්ස්. හරි, ඒ කියන්නේ ප්‍රොපෝසල් එකක්. මේ ටෙන්ඩර් කෝල් කරලා වැඩ කටයුතු කරලා නෙමෙයි මේ CPC එක කරලා තියෙන්නේ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියන්නේ ටෙන්ඩර් පටිපාටි අනු ක්‍රියා කරන්න. මොකද හේතුව මෙතනින් 30 මිලියන් US ඩොලර්ස් පාඩුයි අපිට. හරි, එතකොට ඒක දීලා දෙනවා මාසෙක කාලයක් එතුමන්ලා ක්‍රෙඩිට් එක මාසෙක කාලයක් දෙනවා කියන්නේ ගරු නියෝජ කතානායකතුමනි එක දවසකට 1 මිලියන් US ඩොලර්ස් රටට පාඩුයි. ඒ කියන්නේ මිලියන 370ක් කෝටි 37ක් එක දවසක පාඩුවට තමයි මේ මේ කම්පැනිකට මේක දෙන්නේ. මම කියන්නේ මේක ප්‍රොපෝසල් පොද සප්ලයි ඔෆ් කියලා තමයි මේක බොහොම පැහැදිලිව තියෙන්නේ. ඉතින් තියෙනවා නම් ටෙන්ඩර් පරිපාලී ක්‍රියාත්මක කරන මම කිසි ගැටලුවක් නැහැ. මම එවතුමාට මේ පුද්ගලිකව මට අතෝ චෝදනාවක් කරන්නේ නැහැ. එතුමා පුද්ගලිකව අතගාලා කරපු එකක් නෙමෙයි. මම කියන්නේ මේ ඛනිත් තෙල් නීතිගත සංස්ථාව සිද්ධ කරන ක්‍රියාවලියක්. මේක සම්බන්ධව මමත් අවශ්‍ය කරන අඩුපාඩුම් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සම්පූර්ණ වගකීම ගන්නවා ඛනිත් තෙල් සංස්ථාව පහුගිය කාලයේ මේ කරපු සැපයුම් සහ ආනයන ක්‍රියාවලිය පිළිබඳව. ඒකේ කිසි ගැටලුවක් නැහැ. මොකද රාජ්‍ය නිලධාරීන් ඉතාමත්ම අභියෝගාත්මක අවස්ථාවක විශේෂම විදුලි බල අමාත්‍යාංශයේ නිලධාරීන්, ඛනිත් තෙල් සංස්ථාවේ නිලධාරීන් අපි මේ පාර්ලිමේන්තුවත් දැනුවත් කරා, කැබිනට් මණ්ඩලය දැනුවත් කරා. මම මේ අමාත්‍යාංශේ බාර ගන්න වෙලාවේ තිබුණු තත්ත්වය තමයි ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, දින 5ක ඉන්ධන පෝලිං වල ජනතාව හිටියේ. ඒ අවස්ථාවේ මිනිස්සු මරණයට පත් වුණා. එතන අපි සතුටු වෙන්නේ අද දවසේ අගෝස්තු මාසේ පළවෙනි දින මේ දක්වා මේ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීම තුළ ඉන්ධන පෝලිං වල මැරුණා කියලා කාටවත් දැන් කියන්න පුළුවන් කමක් නැහැ. ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය පහසු වෙලා තියෙනවා. සමහරලාට සමහර පිරිස් වලට ඕනකම ඇති නැවත වතාවක් ඉන්ධන පෝලිං ඇති කරලා මරණයන් ඇති කරගෙන මේ තත්ත්වය අර කටයුතු කරපු නිලධාරීන්ට දඬුවම් කරලා, නිලධාරීන්ට මඩ ප්‍රහාර එල්ල කරලා, අසත්‍ය චෝදනා එල්ල කරලා මේ කටයුත්තෙන් ඉවත් කරන්න අවස්ථාවක් තියෙනවද කියන එක මම දන්නේ නැහැ. මේ රටේ ටෙන්ඩර් ක්‍රියාවලිය තමයි මේ ඉන්ධන ප්‍රසම්පාදන ක්‍රියාවලියදී භාවිතා කරලා තියෙන්නේ. නමුත් පහුගිය අවුරුද්දේ ගත්තොත් එහෙම ජනවාරි මාසයේ ඉඳලම මේ ඉදිරිපත් කරපු ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන ඉතාමත්ම සීමිත සංඛ්‍යාවක් පමණයි. මම කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා පසුගිය සඳුදා ටෙන්ඩර් අපි කීයක් ඉදිරිපත් කරලා තියෙනවද, ටෙන්ඩර් වලට කී දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවද කියන එක. එතකට මේ අදාළ සමාගම දැන් මේ බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ කොරල් කියන සමාගමක් එක්ක. එතකට මම දැක්කා එතුමාගේ ප්‍රකාශය ඇතුළේ තියෙනවා මේ සමාගම මම ඇමතිවරයා බවට පත් වුණාට පස්සේ තමයි ලියාපදිංචි කරේ, මම තමයි මේ සැපයුම් කරුවන්ට ලබා දුන්නේ කියලා. ඒ නිසා සම්පූර්ණ අසත්‍ය කාරණාවක්. මම අමාත්‍යවරයා බවට පත් වෙන්න පෙර ඉඳලා 2021 අවුරුද්ද ඉඳලා සැපයුම් කරුවෙක් බවට පත් වෙලා හිටියා. මම එනකටත් ඔවුන් සැපයුම් කරමින් හිටපු සමාගමක්. ඒ වගේම මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙලාවේ රටේ තියෙන බංකොලොත්භාවය, බැංකුවල තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ණයවර ලිපි විවෘත කරගන්න බැරි වෙලාවක ඔවුන් යම් අවදානමක් අරගෙන මේ රටට ඉන්ධන අරගෙන ඇවිල්ලා අපිට මේ පහසුකම් ලබා දීලා තියෙනවා. මම දන්නේ කොහොමද එතුමා ගණන් හැදුවේ කියලා. ණය, ඒ කියන්නේ ණය ක්‍රමයක් දුන්නම, ක්‍රෙඩිට් පීරියඩ් එකක් දුන්නම දින 30ක්, ඒ දින 30ේ මිලියන 30ක් පාඩු වෙනවා කියන එක. ඒ දින 30ක් අපිට ණය කාලයක් ලබා දීලා තියෙන්නේ. අපිට ඉන්ධන ගෙනත් දෙනවා. අපි ඉන්ධන පාවිච්චි කරලා ඉවරලා දින 30කට පස්සේ තමයි අපි ගෙවීමට ලක් කරන්නේ. ඒකට අඩුම තරමේ අපිට අපකොන්දේශයක්වත් නැහැ. එනිසා විශේෂයෙන්ම පහුගිය කාලේ ටෙන්ඩර් වලින් තමයි ඒ සමාගමත් ලබාගෙන තියෙන්නේ. ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙච්ච හැම අවස්ථාවකම අපි අරගෙන තියෙනවා මේ රටේ විවිධ පුද්ගලයන් සමාගම් ඇවිල්ලා අපිට ඉදිරිපත් කරපු unsolicited proposals කියන ඒවා. එබැනි unsolicited proposals 300කට වැඩිය අපි අධ්‍යයනය කරලා තියෙනවා කණිත් තෙල් සංස්ථාවේ. ඒකේ 38කට වැඩිය සැපයුම් කරුවන්ට දීලා තිනවා ප්‍රදානයන්. හැබැයි මේ 38න් තාමත් බහුතර සමාගම් වලට පුළුවන්කමක් තිබිලා නැහැ මේ රටේ ඉන්ධන සැපයුම ක්‍රියාවලියක් කරන්න. ඒ වගේම මේ සමාගමට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ ඉන්ධන ගේන්න. දැන් පහුගිය කාලේ කරපු චෝදනාව තමයි රුසියාවෙන් තෙල් ගන්නෙ නැහැ කියලා. දැන් රුසියාවේ තෙල් ටික මෙහෙට ගේනකට කියනවා රුසියාවෙන් බාල තෙල් ගේනවා කියලා කියනවා. මේ රටට එන හැම තෙල් වර්ගයක්ම මේ රටේ හිටපු බලශක්ති ඇමතුරු ඉන්නවා. අනිතක මේ ඇමතිවරු සම්බන්ධ වෙන්නේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියාවලියට. නමුත් මම වගකීම ගන්නවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී හිටපු මහන්සි වෙච්ච, ඒ වෙනුවෙන් කැප වෙච්ච, කටයුතු කරපු මේ ඉන්ධන පොලිම නැති කරන්න පිරිපහදුව, මාස ගණනක් වැරිලා තිබ්බ පිරිපහදුව නැවත ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙච්ච නිලධාරීන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන්. ඒ වගේම අපි රුපියල් නැති වෙලාවක ඩොලර් මිලියන 5ක් 10ක්වත් අපිට ගෙවා ගන්න බැරි වෙලාවක ඩොලර් මිලියන 80ක 85ක වගේ අනිත් එක මෙතුමා සමහරලාට හිතනවා පහුගිය අවුරුද්දේ තිබුණු මිලදර්ශකයි මේ අවුරුද්දේ තියෙන මිලදර්ශකයි. ඒ මිලදර්ශක විතරක් නෙමෙයි. ගරු මන්ත්‍රීතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කල්පනා කරලා බලන්න ඕන අපේ රටේ තිබුණු තත්ත්වය, අපේ රටේ තිබුණු බැංක පද්ධතියේ තත්ත්වය. ඒ තත්ත්වෙත් එක්ක අවදානම් රටක තියෙනකට ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක විතරක් බැරල් එකකට අර 7-15ක තිබුණු මුදල ප්‍රීමියම් එකක් හැටර කියලා තියෙනවා. ඉන්ෂුරන්ස් එක පමණක් 12ක් 15ක් අතර මුදලක් ඇමරිකානු ඩොලර්. ඒ ප්‍රීමියම් එකක් එකතු වෙලා තියෙනවා. ඒ අධි අවදානම් කලාපයක් නිසා නැව්වෙන්නේ නැහැ, නැව් වලට ගෙවලා තිබුණේ නැහැ. දින 70ක් 80ක් මුහුද තිබුණා නැව් සමහර ඒවා. එනිසා අද දවසේ මේ සමාගම් වලින් ගත්ත ණය වලට, ගත්ත ඉන්ධන වලට අපිට ගෙවීමට තියෙනවා. දැන් දින 30ක් දුන්නත් සමහර ඒවා අපි දින 30න් ගෙවන්නත් බැරි වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ ඩොලර් මිලියන 800ක ණය අරගෙන තිබුණා මම එන්නේ ඉස්සෙල්ලා. ඉන්ධන අරගෙන තිබුණා. ඒ 800න් 400ක් අපි නැවත ගෙවලා තියෙනවා. එනිසා නැවත වතාවක් මම කියන්නේ මේක දේශපාලන වශයෙන් ඔබතුමන්ලා, මම කියන්නේ නීතිමය වශයෙන් ඕනම කටයුත්තක් කරන්න. අධිකරණ ගිහිල්ලා පැමිණිලි කරන්න. අධිකරණ ගිහිල්ලා නඩු කටයුතු දාන්න. මේ පාර්ලිමේන්තුවේ තියෙන කමිටු වලට ගිහිල්ලා ඒක ඉදිරිපත් කරන්න. ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි සමාජයේ වැරදි මතයක් හදලා මේ ඉන්න ටික දෙනා හරි, ඉන්න සැපයුම් කරුව ටික දෙනා හරි මේ රටෙන් යවන තත්ත්වෙට පත් කරන්න එපා. ඕක තමයි ගල්ලංගුරු වලටත් කරේ. ඒ නිසා මේක ඉන්ධන වලටත් කරන්න හදනවා කියන එක පේනවා. ඒ කටයුත්ත කරන්න එපා. ඔබතුමාලා කවුරුරේ සමාගම් වෙනුවෙන් පෙනී ඉන්නවනම්, කවුරුරේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී ඉන්නවනම් ඒක කරන්න එපා කියන එක විතරක් කරනවා. සම්පූර්ණ වගකීම මම ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පහුගිය මාස 6 මේ ඇතිවෙච්ච තත්ත්වයන් වලට ඒ තත්ත්වය නිවැරදි කරන්න පෙනී හිටු නිලධාරීන්ම සම්පූර්ණ වගකීම ගන්නවා.
දැසිට ජයසේකර මහත්මයා, ඔබතුමා ඒ ප්‍රශ්නේම දහන්නේ
මේ යම් කාරණයක් දැනගන්න දිලා ගම ඔබතුමායන් අහුවේ.
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පොලිම පෙන්නලා, තෙල් පොලිම පෙන්නලා, ආයි තෙල් පොලිම ඉඳා මේක උණයි කියලා කියන එක නෙමෙයි කතා කරන්න තියෙන්නේ. මේ තෙල් පොලිම ඇති කරෙත් ඒගොල්ලෝ තමයි. හරිද? ඕවා අපි කිව්වම ඒවා සතපාකට ගණන් ගන්න තු වැඩ කරලා මෙතුමා නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ප්‍රශ්නයක් අහනවා.
මගේ කාර්යයක් මතක් කරන්න. මගේ කාර්යයක් මතක් කරන්න. හරිද? මේ කට්ටිය රිදෙනවා. මොකද ඔය පිටිපස්සේ ඉන්න ඉඳලා කෑ ගන්න කට්ටිය මූණවල් වහගෙන මේ පේනවා කාන්චන විජේසේකර මහත්මයා නැගිට්ටාම පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ඒ අය කවුරු වෙනද වැඩ කරන්නේ, කාගේ අතකොළු විදිහටද වැඩ කරන්නේ, මොන පවුල් වලට සේවය කරන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා මම අහන්න කැමති මේ ප්‍රීමියම් එක මෙතුමා කිව්වා, මෙතුමා ගාව ප්‍රීමියම් එක 5-4 කියලා. මතක තියාගන්න ප්‍රීමියම් එක ගෑලා තියෙනවා 21. මේ ගත්තේ මම දෙන්නම් $21 ගෙවලා තියෙනවා. සමහර විටෝල් කියන කම්පැනිට 25.95 දීලා තියෙනවා. ඉන්දියන් ඔයිල් එකට 18.3 දීලා තියෙනවා. ඊළඟට කොරල් එනර්ජි එකට දිගටම $24 එක බැරල් එකට. එක බැරල් එකට $24 කියන්නේ ගරු කතානායකතුමනි, අපි තෙල් ලීටරයකට ගෙවනවා වැඩියෙන් රුපියල් 73ක්. මම මේක මට අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා ඕන විදිහකට කරගන්න.
හැබැයි
පොලිම පෙන්නලා ඕලිම හින්ද මේක වුණා දැන් ඒ නිසා අපිට ගේන්න විදියක් නැහැ කියලා කියන්නේ මම ඔබතුමාට කියන්න කැමති අපේ ගාන්ජන විශේෂක මැතිතුමා කොහොමද ගණන් හදුවේ කියලා ගණන් හදුවේ බ්‍රෙන්ට් එක බ්‍රෙන්ට් ඉන්ඩෙක්ස් එකෙන් ගණාපු එක සාමාන්‍යයෙන් අර නියෝජක කතානායකතුමනි මේ දිගටම තිබුණා 114 108 108 105 එම හැබැයි ඌරල් එක මේගොල්ලෝ ඌරල් ඉන්ඩෙක්ස් එකෙන් ගෙන්නපු එකේ ඒගොල්ලෝ ගාන දාලා තිබුණේ ඌරල් ඉන්ඩෙක්ස් එකට ගේනවා කියලා. හැබැයි ගෙනාවේ කරු කතානායකතුමනි ඌරල් ඉන්ඩෙක්ස් එක ගත්තම 71යි 65යි 65යි 62යි. හැබැයි ගෙනාවේ ඌරල් ඉන්ඩෙක්ස් එකෙන් නෙමෙයි ගෙනාවේ කරු
කතානායකතුමනි
බ්‍රෙන්ඩ් ඉන්ඩෙක්ස් එක.
ගරු මන්තුමා කෙටියෙන් අහන්න ඔබතුමා දැන් ලොකු කාලයක් ගත වෙලා තියෙනවා.
එතකොට තමයි ඩොලර් මිලියන 30ක් පාඩු වෙලා තියෙන්නේ.
හරි බොහොම සිතේ ඔබතුමාට ගරු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්න පිළිතුරු දුන්නා. හැබැයි ඔබතුමාගෙන මම
ඉල්ලනවා
මේ සභාවේ කාලේ පාවිච්චි කරලා
නායකතුමනි දැන් වෙලාව 12:00යි. 9:00 ඉඳලා දැන් පැය 4ක් ගියා. අද ප්‍රධාන කටයුතු කරන්නේ නැද්ද ඔබතුමා?
ඒක තමයි ගරු.
නැත්නම් මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයක් ඕනේ.
ඒකට සහයෝගය දෙන්න ඕනේ දෙපාර්ශ්වෙ ඉන්න ඔබතුමා ළමයි.
මොකක් හරි මේක.
බොහොම ස්තුතියි ගරු.
ඉනේ තියෙන්න ඕනේ.
ගරු ඇමතුමා විජේසේකර ගරු ඇමතුමා ඔව් ගරු ගාන්ත
මැතිතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේක අවසාන වශයෙන්ුත් කියනවා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා හරි දේශපාලන වශයෙන් මේ යම් කිසි
වැරදි ගරු ඇමතුමා කෙටියෙන් එහාපු ප්‍රශ්න පිළිතුර ග්‍රාහකයට යන්න නැතු උත්තරයක් දෙන්න
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මෙතනටම ඇවිල්ලා මම ඇවිල්ලා කිව්වා පාර්ලිමේන්තුවේ අප්‍රේල් මාසේ මැයි මාසේ අපි ඇවිල්ලා කිව්වා ප්‍රීමියම් එක ඩොලර් 25යි 30යි මේක අපිට ගන්න සිද්ධ වෙනවා අපිට වෙන විකල්පයක් නැහැ කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂනායකවරුන්ට අපි දැනුවත් කරා මේක තමයි ඉදිරිපත් කළ තියෙන මිල ගණන් කියලා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් එතුමාගේම කතාවේ කියවුණා මේ එක්තරා සමාගමක් පමණක් නෙවෙයි අපිට ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ඩොලර් මිලියන 700ක ණය ක්‍රමයක් දුන්නා. ඒ ණය ක්‍රමයේ ලබා දෙනකඩත් ඉන්දියානු ඔයිල් සමාගම ලබා දීපු ප්‍රීමියම් එකත් ඔය ගහන තමයි තියෙන්නේ. මේ මෙතනදිම ඇවිල්ලා මම කතා කරලා කිව්වා මේ ප්‍රීමියම් අපි හංගන්න දෙයක් නැහැ. මේ ප්‍රීමියම් නෙවෙයි තමයි අපිට දැන් තියෙන්නේ. අපේ හයි රිස්ක් කැටගරි එකට වැටලා තියෙනවා. අපිට නැවෙන්නේ නැහැ. අපි වැටලා තියෙන්නේ අපි ඩිෆෝල්ට් කරපු රටක් හැටියට බැංකු පහසු ගන්නෑ. මේක තමයි අය කරන ප්‍රීමියම් එක කැමතිද කියලා. විමල් වීරවංශ ඇමතුමා ඔතන ඉඳගෙන කිව්වා නෑ කිසි ගාණක් ප්‍රශ්නයක් නෑ. ගාණ කීයක් වුණත් ගන්න මිනිස්සුන්ට ඉන්දර ටික දෙන්න කියලා. විමල් ඇමතුමාගෙන් අහන්න. මෙතන ඉඳගෙන කිව්වේ එතන අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. මේක විමල් ඇමතුමා කියපු ඉඳ ගත්ත නෙමෙයි. මම එක දෙයක් කියන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මඩ ගහන්න පුළුවන්. හැබැයි මඩ ගහනකට අඩුම තරමේ ඔබතුමා විපක්ෂේ වාඩිලා මාස 6ක් වෙනෝනේ. විපක්ෂේ මාස වාඩිලා මාස 6යිනේ. ආණ්ඩුවේ නිල නිවසෙන් එළියට යන්නකෝ. විපක්ෂේ ඉන්නේ.
ආණ්ඩුවේ
නිල නිවස තාම ඉන්නේ.
භවංශයේ ගරු
මහත්තයා. ඔබතුමා
ගරු ගයන්ත කරුණාතිලක මහත්තයා.
ඔජ නියෝජ්‍ය කතානායකතුමා මම මයිකේ දීලා දෙන්න විනාඩියක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙලාව 12:20යි තාම 7 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ
නැහැ
වැඩගත් විවාදයක් තියෙන නිසා දිවාහරට නතර නොකර ගෙනියන්න කියලා අපි ඉල්ලීමක් කරනවා
ඒ සඳහා සභාව එකඟතාවය තිබිද හරි බොහොම ස්තුතියි ඔබතුමා නම සඳහන් කරපුවා කියන කාරණේ මොකද්ද?
මගේ නම සඳහන් කරා මේ නිල නිවසේ ඉන්නවා කියලා මම මේ වෙනතුරුත් ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා පාර්ලිමේන්තුවට මට නිවසක් දෙන්න කියලා මොකද මට ගෙදරක් නැහැ කොළඹ. හරි? ඒ නිසා ඒක දෙන්නේ කවද්ද හෙට උදේද? මම යනවා ඒ වෙනතුරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලයිට් බිල් වතුර බිල් සියල්ල මම ගෙවලා දෙනවා මම ඒක වරප්‍රසාද පස්සයක් විදියට ගරු නියෝජ්‍ය කතානායකතුමා.
ඔව්.
පොඩක් ඉන්න මට විනාඩියක් දෙන්න. මොකද හේතුව?
මට අර ප්‍රශ්නේ ගැන
නෑ මට මේක මගේ වරප්‍රසාද පස්සයක් මගේ අද මේ බිලක් ගෙවන්න දිනවා කියලා මේක
දාලා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාම කල්පනා කරන්න දැන් මේ දෙපාර්ශ්වයේම ගරු මන්ත්‍රීවරු ඉල්ලීම් කරනවා කාලේ කානාස්ටි කරන්න එපා කියලා. ඒ නිසා මේ වැඩේ කරන්න ලෑස්ති වෙන්න එපා. බොහොම ස්තුතියි ඔබතුමාට.
නියෝජ්‍ය
ප්‍රශ්න අංක 9 ගරු නිරෝෂන් පෙරරා මැතිතුමා වැවිලි කර්මාන්ත මැතිතුමාගෙන් අසින්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මම අහන ප්‍රශ්න.
ලෑස්ති මැතිතුමා ඔබේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද අංක කියන්න?
පොයින්ට් ඔෆ් ඕඩර් එක තමයි.
ඔව්.
මට වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි මම බොහොම පැහැදිලිව කිව්වා මේක. කලින් වැඩකින්න කතානායකතුමාගෙන් ඉල්ලපුවාම කිව්වා මේ ප්‍රශ්න වාරයේ අවසන් වුණාම එක දෙන්නම් කියලා. හරිද?
මොකද?
අදානායකතුමා කිව්වා එක දෙන්නම් කියලා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ප්‍රශ්න ටික ඉවරනන් පස්සේ මට විනාඩි දෙක තුනක් දෙන්න මම කතා කරලා ඉවර කරන්න.
හරි බලමු න්‍යාය පත්‍රය යන විදියට මම. කොහොම ඉස්සෙද? ගරු. ගරු.
මෙතන දෙන්න.
උත්තර දෙන්න. උත්තර දෙන්න.
ඔව් ගරු ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියමින් හිටියේ කාට හරි තියෙනවා නම් නැවත වතාවක් කියන්නේ මේ ප්‍රීමියම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට වැඩි අඩුවට දෙන්න පුළුවන් ඔබතුමාට කවුරු හරි ඉන්නවා නම් ඒකත් ගෙනලා දෙන්න. එතන අපි ඒකත් බලන්න පුළුවන්. ඔබතුමායි කවුරු හරි ඉන්නවා නම් සමාගමක් ඉන්නවා නම් ඔබතුමා පෙනී ඉන්න සමාගමක් ඉන්නවා නම් ඔබතුමාට කවුරු හරි මිත්‍ර සමාගමක් තියෙනවා නම් ඔබතුමාගේ මොකක් හරි ඊට වැඩි අඩුවට දෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒකත් ගෙනලා දෙන්න. හැබැයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ දැන් මේ ඔබතුමා චෝදනා කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිතා කරා මේ චෝදනන් අපිට කරන්නේ ඔබතුමා අප්‍රේල් මාසේ ඔබතුමා ඇමති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් මාස 3යි නිල නිවසක ඉන්න පුළුවන්කම තියෙන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතා කරන ඔබතුමා පහුගිය මාස 6 රජයේ නිල නිවසක ඉඳගෙන ඒ කරපු
රාජ්‍ය මුදල් අවභාවිතා ඕඩර් ප්ලේස් කරු කතානායකතුමා මූලාසනයට.
කතානායකතුමනි මම අවසන් කරනවා විශේෂයෙන්ම ඔබතුමා විපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නේ හැබැයි විපක්ෂින්නේදී ආණ්ඩුවේ ගෙදරක ඉඳන් ඒ වෙනුවෙන් පෙනී ඉන්න එපා හරි විපක්ෂේ කාර්යභාරය කරනවා නම් ආණ්ඩුවේ ගෙදරින් යන්න ඔබතුමා තියෙන වරප්‍රසාද අතාරින්න වරප්‍රසාද සියල්ලම අතාරලා යනවා කියලා කතා කරේ හැබැයි කියලා රජයේ ගෙවතරේ ඉන්නේ ගරු කතානායකතුමනි අවසාන වතාවට විශේෂයෙන්ම අපි පහුගිය කාලේ ඇමතිවරයා හැටියට මට තීන්දුව කරන්න බෑ ගිහිල්ලා කාගේ ගෙදරද විදුලිය විසන්ධි කරන්නේ කාගේ ගෙදරට විදුලිය සම්මන්ත්‍රණය දෙන්නේ කියලා. සමහරවිට මට කතා කරලා කිව්වම රෝහලක හරි දැන් ඊයේ බන්ධනාගාරේ කතා කරලා කිව්වා මැගසින් බන්ධනාගාරේ විදුලිය විසන්ධි කරා කියලා අපි ඒ සම්මන්ත්‍රණය දෙන්න කියලා කිව්වා. KDU එකේ වගේ කතා කරාම අපි ඒ තැන්වල දෙනවා. හැබැයි ඔබතුමාලට අපිට එහෙම දෙන්න බෑ. සියලු දෙනාට නීතිය පොදුයි. ඔබතුමාලට එක දීර්ඝ කාලයක් තිස්සේ ඔබතුමාට ලිපි පිට ලිපි යවලා තියෙනවා. ලිපි පිට ලිපි යවලා තියෙන අතර මම දැනගෙන හිටියේ නෑ ඔබතුමා ඒ නිල නිවසේ පදිංචිලා හිටියේ කියලා. නමුත් දිගින් දිගටම ලිපි යවලා තියෙනවා. ඒ වගේම මතක් කරවන්න ගරු නියෝජ ගරු කතානායකතුමනේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහලා තිබුණා තවත් ඇමතිවරු ඉන්නවද කියලා එහෙම ගෙවීම් නොකරපු. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ එහෙම කවුරුවත් නැහැ. සියලු දෙනා ගෙවීම් කරලා තියෙනවා. මේක විතරයි ගෙවීමට ලක් වෙලා ලක් කරන්න තියෙන මුදල කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.
ඔව් ගම්බේ.
ආ මගේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද හේතුව මේ කංචන විජේසේකර මැතිතුමා ඒ ඊයේ කහපු එකට එතුමා මොකද කරේ? යාපු ලියුම ඇරියා ඔක්කොම පුවත්පත් වලට. ඔක්කොම රූපවාහිනිය වලට ඇරියා. ඇරලා මේක ප්‍රසිද්ධ කරන්න කිව්වා. අද මේක දාලා තියෙනවා. කරු කතානායකතුමනි මේ ලිපිය සම්මා මට ලිපියක් එන්නේ 2022 සැප්තැම්බර් 29. ගෙවන්න තියෙන ගාණ දාලා තියෙනවා 11 ලක්ෂ ගන්නක් කියලා උඩින් දාලා තියෙනවා. යට නියෝජ්‍ය කතානායකතුමනි දාලා තියෙන 6 ලක්ෂ ගන්නක් කියලා. මේ ගෙවීම කරන්න තියෙන කරු කතානායකතුමනි මම අමාත්‍යරය විදිහට වැඩ කරපු අමාත්‍යංශ තුනක දැන් අද මට අමාත්‍යංශ ලේකම්වරු කීප දෙනෙක් කතා කරා මේ කාරණෙත් එක්ක. ගරු කතානායකතුමනි අද මට නිල නිවසෙන් ඉවත් වෙන්න කියලා කියලා තියෙනවා. මං මන්ත්‍රි සේවකට දීලා තියෙනවා මට නිවසක් දෙන්න මට ඉවත් වෙන්න. මට එතනින් පස්සේ එතනින් අයින් වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම ගෙවීම් කළා තියෙනවා ගරු කතානායකතුමනි. ඊළඟ කාරණේ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා. හැමති තනතුර අතහැරලා තාම ඉන්නේ නිල නිවසේ. හරිද? වැඩක් ඉන්න. තව ඇමතිවරු ගන්නාවක් මං කියන්නම්. ඒ අය නිල නිවාසයේ ඉන්නවා. ඇමති තනතුරු දරන්නේ නැහැ. හරිද? මෙතුමා හෙම් පිටින්ම සභාව නොමගමන කතාවක් කිව්ව මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. අපිට ගේන්න දෙන්න කරු කතානායකතුමනි වරප්‍රසාද කමිටු හමුවට මේ කොළඹ ඉන්න නියෝජ්‍ය සාමාජික අධිකාරිතුමා විදුල බල මණ්ඩලයේ මොකද හේතුව? එයා ගාව තියෙනවා ලයිස්තුවක් මේ අමාත්‍ය නිල නිවාසවල සල්ලි ගෙවන්න නැතුව තිබිච්ච ඒවා. දැන් මම උදාහරණයක් කිව්වොත් අපේ රිචඩ් පදින ඇමතුමාගේ ආදරණීය පුත්‍රත් මෙතන ඉන්නවා. රිචඩ් පදින ඇමතුමාගේ ගෙවන්න තියෙන සල්ලිත් මේකට දාලා තියෙනවා. හරි? ඊළඟට ඉන්නවා අතවුස් සෙනරත්න ඇමතුමාගේ සල්ලි ටිකත් මේකට දාලා තියෙනවා. මේ මම ගෙවන්න තියෙන කාරණාවක් නෙමෙයි. මම ඊට පස්සේ කිව්වා මට කරුණා කළා කතානායකතුමා මට එවන්න මාසෙන් මාසෙට මම ගෙවන්න තියෙන මුදල් ටික මොනවද කියලා. දැන් ඒක තවම මට එවලා නැහැ. හරි? ඊට පස්සේ මම කරපු දේ වෙනත් මේ මෙතුමාට මේක එව්වන් පස්සේ මම ගෙන්න ගත්ත කතා කරලා කොච්චරක් ගෙවන්න තියෙනවද කියලා. ඒ වගේ තියෙනවා කතානායකතුමනි අමාත්‍යංශ වලින් ගෙවන්න තියෙන මුදල් ටික. දැන් මම ඒ අමාත්‍යංශ වල ලිව්වා කරුණාකරලා මේවට ගෙවන්න කියලා. ඒ නිසා කතානායකතුමනි මම ගෞරවයෙන් කියන්නේ මොකද උදේ පාන්දර මේ පත්තරේ විස්තරයක අරගෙන හරි මේ ගහන මඩ ගැහිල්ල නැවතීමක් තියෙනවා. මං ඉල්ලන ඔබතුමාගෙන් නිවැරදි තොරතුරු පළ නොකිරීම සම්බන්ධව මේ පුවත්පතේ ඉන්න අයත් ඒ වගේම ස්වර්ණ වාහිනියේ පත්තරේ විස්තරේ
ඒක බොහොම පැහැදිලිව
ඒ අයව ගෙන්නන්න අපි කියන්නම් මොකද්ද වෙලා තින්නේ කියලා. ඒ නිසා මේ හැමදේටම මඩ ගහන්න ඕන වුණාම තමන්ගේ හිට් මේ එක එක පත්තරවල ඉන්න මාධ්‍යදීන්ට යවලා ලයිස්සුව මේක යුවට හරියන්නේ නැහැ. මම එතුමගෙන් ඉල්ලනවා කරුණාකරලා මම ඔබතුමාට ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා මේ ග්‍රිගරිස් පාරේ ඊළඟට අනෙක් පාරවල් ඔක්කොගෙම ඇමතිවරුන්ගේ නිවාසවල විශාල බිල් වර්ගයක් තියෙනවා. දැන් ඒක එක මේකක් ලකුණ අපේ
ගරු මන්ත්‍රීතුමා ඔය වෙනුවෙන් ඔබතුමා විශේෂ වරප්‍රසාද යෝජනාවක් ගෙනෙන්නේ.
මඩ ගැහුවා දිගහරා නැතුව. ඊට පස්සේ යන්තම් එතුමා එක එයාට කියවන දින ප්‍රමාණය ගෙව්වා. හැබැයි කතානායකතුමා මේ වගේ තියෙනවා විශාල ප්‍රමාණයක්.
ඒක තමයි ඔබතුමා විශේෂ වරප්‍රසාද මේ යෝජනාවක් ගෙනෙන්නේ.
ඔබතුමාගෙන් මම ලිඛිතව ඉල්ලන්න. කරුණාකරලා මේ සම්බන්ධව පියවරක් ගන්න කියලා මම ඉල්ලනවා.
පියවර ගන්න පුළුවන් ඔබතුමා යෝජනාව ගෙනාවා.
ඔක්කොල්ල කෑම වලට ගෑවිච්චාය නෙමෙයි.
ඔබතුමා මේ යෝජනාව ගෙනෙන්නේ.
අපි එතෙන්ට ගේන්න හදන්න එපා. මොකද හේතුව ඒවලු හදන්නේ ඒගොල්ල කරන
හොරකමට වහන්න. බොහොම ස්තුතියි මන්තුමා. ඔබතුමා යෝජනාව ගෙනෙන්නේ. අපි එතකොට විවාද කරමු ඒකේ. ඔව්. බොහොම එමුතුමයි.
මම එතුමානි වැරදි කරන්න ඕනේ. එතුමා ගුවන් සැප්තැම්බර් මාසේ 29 වෙනිදා තමයි එතුමාට ලිපිය ලැබුණේ කියලා. හැබැයි එතුමාට පළවෙනි ලිපිය මම මෙවලා තියෙනවා මැයි මාසේ 26 වෙනිදා. ඒතර මැයි මාසේ 26 වෙනිදාත් යවලා මේ යවපු WhatsApp එක තියෙනවා ඔබතුමා මට පිළිතුරුකුත් දීලා තියෙනවා. ඒ යවපු ලිපියේ තියෙනවා මේක ඔබතුමාගේ නමට හරව ගන්න ඒ ගෙවීම කරන්න කියලා. ඒ නිසා ඔබතුමා ඒක මැයි මාසේ 26 වෙනිදා ඉඳලා ඔබතුමා ඒ කටයුත්ත කරලා නැහැ. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා විශේෂයෙන්ම අපේ සියලුම එවැනි තිබිච්චේ අපි යවලා තියෙනවා. ඒ සියලුම තැන්වලින් නිරවුල් කරලා තියෙනවා. මේකත් නිරවුල් කරන්න කියලා තමයි මම ඉල්ලීම කරන්නේ.
ඔව් එමතුම බොහොම ස්තුතියි. නිරෝෂන් පෙරේරා මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න.
එන්න. ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය ආ පිළිතුර 1 2014 සහ 15 වර්ෂවලට දායක මුදල් සියල්ල පොල් පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන සේවක අර්ථසාස කරමුදල බැර කර ඇත. අදාළ දායක මුදල් සම්බන්ධ විස්තරය අමුණු මේක ලෙස සභාගත කරමි. ප්‍රශ්න 2 අදාළ නොවේ. ප්‍රශ්න අංක 3 දැනටමත් ගෙවා ඇත. ප්‍රශ්න අංක 4 අදාළ නොවේ. ආ 1 2014 සහ 15 වසරවලට අදාළව සියලුම දත්ත නිසි පරිදි මුදල් ගෙවා ඇති බැවින් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැත. ආ 2 අදාළ නොවේ. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි මට මේ සේවකයෝ පිරිසක් මට මේ ලියුමක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒකේ සඳහන් කරලා තියෙනවා මේ පොල් පරීක්ෂණ මණ්ඩලයේ අර්ථසාධක මුදල් මේ දංකොටුවේ ලංකා බැංකුවේ ගිණුමක දාලා ඒකේන පොලිය අඩු පොලියක් හැටියට තමයි ඒගොල්ලන්ට නැවත දීලා තියෙන්නේ කියලා. ඒ වගේම පර්යේෂණ දෙකක් කරලා තියෙනවා කියලා මට සඳහන් කරලා තියෙනවා. එකක් තමයි චන්ද්‍රනාත් මහතාගේ එයාගේ මෙහෙම යටතේ නායකත්වයෙන් යටතේ පරීක්ෂණයකුයි ඒ වගේම තව දෙවනි පරීක්ෂණයකුත් කරලා තියෙනවායි කියලා. ඒ පිළිබඳව ඔබතුමාට වාර්තා කළා නැත්තේ මොකද කියලා මට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මං හිතන්නේ ඔතන තොරතුරු අසම්පූර්ණ බව මට පෙනී යනවා. ඒ සඳහා ඔබතුමා නැවත මේක අමාත්‍ය මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් කරලා පොඩ්ඩක් පිළිතුරු දෙන්න කියලා තමයි මට ඉල්ලන්නේ සිද්ධ වෙන්නේ.
තනායකතුමනි අපිට වාර්තා වෙන විදිහට මේ පොල් පර්යේෂණ ආයතනයේ මෙවැනි ගිණුම් පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන විශේෂිත කාරණේ පිළිබඳව මම අවධානය යොමු කරන්නම්. හැබැයි පොල් වගා ක්‍රමී මණ්ඩලය නම් මේ සේවක අර්ථසාධක අරමුදල් පිළිබඳව වංචාවක් සිදු වෙලා තිබෙනවා. ඒකේ තොරතුරු වෙනම ප්‍රශ්නයක් වතු බොනවා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කරුණු ගැන මම විමසා බලන්න.
ඒ වගේම මගේ ගරු කතානායකතුමනි දෙවනි අතුරු ප්‍රශ්නය ඒ වගේම ගරු අමාත්‍යතුමනි දැන් මේ සේවක පිරිසට ඔබතුමා මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලනවා. මොකද එතුමල්ලා විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ ආර්ථික අර්බුදයේ හින්දා සේවක අර්ථසාධක මුදල දැන් මම හිතන්නේ විශාල ලෙස ඒකේ අගය සහ ඒකේ වටිනාකම නැති වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සේවක පිරිස ඉතාම සිත් ඇවුලෙන් ඉන්නේ මේ පිළිබඳව හින්දා ඔබතුමාට දිනයක් සහ ඒ වෙලාවක් දෙන්න පුළුවන්ද ඒ සේවක පිරිසට ඇවිල්ලා ඔබතුමාව හමු වෙලා මේ අසාධාරණය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න.
ගරු කතානායක තම ලෙහෙසෙන් අපිව හමු වෙන්න පුළුවන්. අතර මම පුදුමයට පත් වෙනවා මෙතුමාගේ මේ සේවක පරිසමත් අවස්ථා කීපයකදී පොල් පරීක්ෂණ ආයතනයට ගියා මෑතදීත් මේ ගැටලුව එතුමා ඉදිරිපත් කරේ නැහැ. නමුත් ලබන සතියේ මට එතුමා හමු වෙන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ පිස්ස ගැටලුවක් නැහැ. හොඳයි.
බොහොම ස්තුතියි. දයන්ත කරුණාතික මෙතුමා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ
ඇසීමට. අහනවා ගරු කතානායක තුමනි.
ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායක තුමනි. සමාජ මාධ්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් නැහැ. ඊළඟට ඒ පිළිබඳ ගරු අධිකරණ ඇමැතිතුමා සිංගප්පූරුවේදී සාකච්ඡාවක් කළ බව මා වෙත කිසිම වාර්තාවක් නැහැ. සමහර විට එතුමා එවැනි සාකච්ඡාවක් කා සමග හෝ කළාද කියලා මම දන්නේ නැහැ. නමුත් රජයේ වශයෙන් කැබිනට් මණ්ඩලයට හෝ අදාළ කමිටුවකට එවැනි දෙයක් දැනුම් දීලා නැහැ. ඊළඟට එතුමාගේ අනිත් ප්‍රශ්නය සමාජ මාධ්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කවරේද යන්න මාධ්‍ය වාරණයට ලක් කිරීම හෝ මේ මාධ්‍ය සඳහා සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවන අතර මාධ්‍ය සංවිධාන සිවිල් ක්‍රියාකාරිකයන් හා ප්‍රධාන ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ආයතන හා රජයේ ඒකාබද්ධ නියාමන ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ සියලු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පිළිගෙන තියෙන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මාධ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ එතුමත් පිළිගන්නවා සමහර සමාජ මාධ්‍ය තුල ආගමික වශයෙන් දරුණු ලෙස ගැටුම් ඇති වෙන්න අදාළ වෙන, එහෙම නැත්නම් වාර්ගික වශයෙන් ගැටුම් ඇති වෙන්න අදාළ වෙන, එහෙම නැත්නම් සමාජ වශයෙන් පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙන්න අදාළ වෙන දේ පිළිබඳ කිසියම් නියාමනයක් තිබිය යුතු බව මුළු ලෝකෙම පිළිගන්න දෙයක්. ඒ සඳහා අදාළ වෙන නියාමනයක් මිසක් සමාජ මාධ්‍ය පාලනය කිරීමක් අදහස් කරන්නේ නැහැ.
අරු කතානායකතුමනි, මගේ අතුරු පළවෙනි අතුරු ප්‍රශ්නය හරියට මම එතුමාට යොමු කරන්න කැමැති වර්තමාන විදේශ කටයුතු ඇමතිතුමා එදා අධිකරණ ඇමති හැටියට සිංගප්පූරුවේ පවත්වාගෙන යන මේ සිංගප්පූරු රජය සමග සාකච්ඡා කරලා තිබෙනවා. ඔබතුමා කිව්වා ඔබතුමාට ඒ ගැන දැනුමක් නැහැ කියලා. එතුමා සිංගප්පූරුවේ මෑතකදී ඇති කරපු ඇන්ටි ෆේක් නිවුස් ලෝ, දුෂ්තොරතුරු වලට එරෙහි පනත පිළිබඳ අධ්‍යයනය කරලා ඒකේ කෙටුම් පතක් සකස් කරලා තිබුණා. පෞගේ කාලයක නීතිගත කරන්න හදනකොට තමයි මේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. ඊට පස්සේ ඒක මෑතක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරානේ නේද? මහජන ආරක්ෂාව පිළිබඳ ඒක නීතිය සාමය ඇමතුමා යටතේ ඒ කෙටුම්පත ඉදිරියට ගෙනියන විදිය ගැන ඒ අනුව ඒ අමාත්‍යාංශයේ දැන් ඒක අධ්‍යයනය කරමින් යනවා. ඒ කෙටුම්පතක් සකස් කිරීම ගැන ඊට අදාළ ආයතනවල විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවත් එක්කත් මේ ගැන සාකච්ඡා පවත්වලා තිබෙනවා නේද කියන එක මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
මේ පිළිබඳ කිසිම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැහැ. මොකද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා නම් මම කැබිනට් ප්‍රකාශක වශයෙන් මේ කැබිනට් පත්‍රිකා සියල්ල මට ලැබෙනවා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් විවිධ නීති රීති වෙනස් කිරීම හා සංශෝධනයන් සම්බන්ධ ගරු අධිකරණ ඇමතිතුමා හා වෙනත් අමාත්‍යවරු අදහස් දැක්වීම කරනවා කැබිනට් මණ්ඩලයේදී. ඒවා මේ නිල කටයුත්තක් වශයෙන් එසේ කරනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඔබතුමාගේ ප්‍රශ්නයට ගරු අලිසබ්‍රි අමාත්‍යතුමා පෙරලා දිවයිනට පැමිණීමෙන් පසු පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලා සිටින්න පුළුවන්.
එවැනි අතුරු ප්‍රශ්නය හැටියට මම කියන්න කැමති ආසියාවේ සමාජ මාධ්‍යයට නීති ගෙනාපු කිසිම රටක් ඒක සාර්ථක වෙලා නැහැ නේ අමාත්‍යතුමා. අපේ ඉන්දියාවේ වුණත් ඒක සාර්ථක නැහැ. ඉතින් සමාජ මාධ්‍ය කියන්නේ අලුත් සංකල්පයක් ලෝකෙට එකතු වෙච්ච. ඒ නිසා 21 වෙනි සියවසේ තොරතුරු විප්ලවයේ දිහා 19 වෙනි සියවසේ යල්පැන ගිය නීතිවලින් ක්‍රියාත්මක වෙන්න හොඳ නැහැ කියන එක තමයි අපේ මතයත්. විශේෂයෙන්ම මේවා මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව අපිට බොහොම දරුණු විදිහට තමයි එල්ල වෙලා තිබෙන්නේ. ඉතින් අපි රටක් හැටියට ඒවට මුණ දිය යුතුයි අපි ඔක්කොම එකට. ඉතින් ප්‍රකාශනයේ නිදහස පාලනය කිරීමට ගියොත් ඒ අස්සේ මේවත් නතර වෙන්නේ ජිනීවා වලින් කියන එක ඔබතුමත් පිළිගන්නවා ඇති. ඒ නිසා මම කියන්නේ මේවා පාලනය කරන්නේ නැතුව ස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන විශේෂයෙන්ම නව සීලන්තයේ වගේ රටක් ආභාෂයට ගත්තොත් හොඳයි. ලෝකේ පළවෙනි වතාවට නවසීලන්තයේ ස්වයං නියාමන ක්‍රමවේදයක් අනුගමනය කරන්න පටන් ගත්තා ජූලි මාසේදී. ඉතින් මම හිතනවා ඔබතුමත් ඒ අනුව කටයුතු කරොත් හොඳයි කියලා. මොකද සිංගප්පූරුවෙත් දැන් මේක ආපහු රිවර්ස් කරන විදිය ගැන දැන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
එහෙම කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. දැන් එංගලන්තයේ තියෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායට අපේ පාර්ලිමේන්තුව ගෙනියන්න පුළුවන් නම් ඒක කොයිතරම් උසස් මට්ටමකට එනවද? අර වගේ උසස්ම දියුණු තත්ත්වයට පත්වෙච්ච රටවල් වලට සාපේක්ෂව එලෙසින් අපිට කටයුතු කරන්න බෑ. මොකද හේතුව ඔබතුමත් දන්නවා සමාජ මාධ්‍යවල සමහර දේවල් වලින් පුද්ගලයන්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. සමහර දේවල් වලින් මේ පවුල් ආරවුල් විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. සමහර අයට සමාජයට මූණ දෙන්න බැරුව සියදි වෙනසාගෙන තියෙනවා. එවැනි තත්ත්වයන් පිළිබඳ නියාමනයක් මිස පාලනයක් කිරීම සඳහා නීතිය ඇති වෙන්නේ නැහැ. අපේ මේ ගරු උත්තරීතර සභාව තුළවත් අපිට එවැනි ශික්ෂණයක් ඇති කරගන්න බැරි කොට සමාජ සමස්ත සමාජයේ ඇති වෙන තත්ත්වයට යම්කිසි නියාමනයක් අවශ්‍යයි කියලා මං හිතනවා. පාලනයක් අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ.
ඔගෑන්ට කරන ක්‍රමයට
ඒක මේ ස්වයං නියාමන ක්‍රමවේදයකටම තල්ලු කරගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි ඉතින් අපි හිතන්නේ. ඔතෝ
අත්වේට අපිටවත් පාලනය කරගන්න බෑනේ මේ සභාවවත්. ඉතින් කොහොමද අපි සමාජයකට ස්වයං විනයක් පවත්වාගෙන යන්න කටයුතු කරන්නේ?
බොහොම ස්තුතියි.